දැන් ඒ කරන්න ඕන මොකද්ද කියලා දැන් තව එක්කෙනෙක්ගෙන් අහලා හරියනවද? මල මුලාව තියෙන්නේ අනිත් එක්කෙනා ළඟද Taman ළඟද? Tamanද මුලා වෙලා ඉන්නේ නැත්නම් ගුරුවරයද? තොර ගුරුවරය කියන දෙයක් කළොත් ගුරුවරයට ඕන දෙය නෙවෙයි. Taman ළඟ තියෙන මුලාව නැති කරන්න නම් කවුද කරන්න ඕන? Taman. සම්මා දිට්ඨිය හරියට ඇති කරගත්තොත් අය අහන්න ඕනේ නැහැ. මොකද්ද කරන්නේ? මොකද්ද කරන්නේ? අහනවා කියන්නේ සම්මා දිට්ඨිය නැහැ. ඔව්. කිව්පලියට පිළිගත්තාම තමයි එහෙනම් ඒක දකින්න මොකද්ද කරන්න ඕනේ කියලා. ඒක දැකලා නෙමෙයි. නේද? ඒක තේරුම් ගන්න නැතුව අහනවා. දැන් මොකද්ද කරන්නේ? අහගෙන හිටියේ ඒවා එහෙමම ඉවරයි. ඔළුවේ නැහැ. මම කියන දේ දකින්න නෙමෙයි උත්සාහ කරන්නේ. ධර්මය දකින්න උත්සාහ කරන්න. ඔබ දැක්ක දවසට අහන එක නවති. දැන් Taman මේක දැක්කනම් තව කෙනෙක්ගෙන් ආයේ අහහා ඉන්න ඕනේ නැහැ. ඔකද. තමන්ගේ මුලාව තමන්ට පේනවා මිසක් වෙන කෙනෙකුට පේන්නේ නැහැ. මුලාව දකින්න උදව් කරගන්නවා අපි ධර්මය. මෙන්න මේ ධර්මය මෙහෙම දෙයක් කියලා තියෙන අපිට තාම එහෙම පේන්නේ නැහැ. අපි ඉන්නේ තාම පරණ පුරුද්දේ. සසරේ යන පුරුද්දෙන් තමයි අපි එහෙ පාවිච්චි කරන්නේ. සසරේ යන ලෝකෙට අයිති පුරුද්දෙන් තමයි අපි කන පාවිච්චි කරන්නේ. එන තිස්සෙම අතීතයේ අද්දකපු එකකට ගැට ගහනවා දැන් එන්නේ. ඔකනේ අපේ පුරුදු නේද? අතීතේ වෙලා ඉවරයි කියන එක දැක්කොත් අතීතේ වෙන දේවල් දැන් නැහැ නේ මොකක්? අතීතේ හදපු හිත් තියනවද? ඈ? ඒවා නිරුද්ධ වෙලා ඉවරයි නේද? එහෙනම් මොකටද අතීතේ අද්දකපු එකකට දැන් එකක් මේ සම්බන්ධ කරන්නේ? ඒක තමයි අපේ මුලාවෙන් ඇති කරගත්තු පුරුද්ද. සසර යන පුරුද්ද. දැන් පුළුවන් නම් අතීතේ දැනගත්තු ටික හිතෙන් අයින් කරන්න. ධර්මය ගැන දැනගත්තානේ. ඒ ටිකක් මතක නැහැ කියලා හිතන්න. දන්න ටික කොහොම අයින් කරන්න? මොනවා හරි දන්නවා නම් ඒ ටික ඔක්කොම අමතක කරන්න. මොකද ඒවා මැරිලා ඉවරයි, ගිලා ඉවරයි, අතීතේ. නේද? ධර්මය දැනගත්තා නම් ඒකත් මැරිලා ඉවරයි. එහෙම වුණොත් දැන් මේ මොහොතේ සද්දයක් ඇහෙනකොට අපි දැනගත්තු ඒවට දාන්න යන එක සද්දේ අද්දේ විදිහට බලන්න. අතීතෙන් මොකවත් දාන්න යන්නේ නැහැ. අවුග චතුරාර්ය සත්‍යද පංච උපාදාන ස්කන්ධේ මොකවත් එක. සද්දේ නම් සද්දයක් ඇහෙන. සද්දේට තේරුමක් දාන්න යන්නේ ඔය කලින් අද්දකපු දේවල් නේද? අර කලින් අද්දකපු බෙරේ ඒක අමතක කරලා දාන්න. එතකොට මේ වෙලාවේ බෙරයක් ගැට ගහන්න යන්නේ ඔය සද්දේ. ඈ? පරණ අත්දකපු එක ඒක මැරිලා නෑ. මේ මොහොතේ අලුත් බෙරයක් හදන්නේ ඇයි? සද්දයක් ඇහුණාම. මේ මොහොතේ සද්ද මේ මොහොතේ ආගෙද ඉන්න. ඔකට අර පරණ දේවල් දාන්න යන එක. ඔය මේ මොහොතේ අන්න සද්දයක් ඇහුණා. ඒකත් ඔව් ඒක තමයි කියන්නේ මේ මොහොතේ සිහිය තියන්න පුරුදු වෙන්න කියලා. අතීතයට යන්න නැතුව. අපිට වෙන්නේ සත්‍ය ඇහුණ ගමන් යනවා අතීතෙට. කලින් අපි ওই සත්‍යෙට මොකද්ද අත්දැකලා තියෙන්නේ? නේද? ඊළඟට ඕක වෙන්නේ. මේ මොහොතේ එහෙම සද්ද ගැන නෙවෙයි හිතන්නේ. දැන් මේ මොහොතේ අවධානය තිබුණනම් අපිට ඔය තේරුම් දිදි ලෝකයක් හදන්න වෙලාවක් නැහැ. වෙනවද? සද්දයක් දැනෙනවද? ඇහුණද? ඒ ඇහෙන්න හේතු ටික ඉදුණා හින්දා නේද? ඇත්තද? ඒකට තේරුම් දෙනවා කියන්නේ අපි ලෝකෙට අයිති දේවල් වලට දාගන්නවා. ඔය වැඩේ කලේ නැත්නම් අපිට ඇලීමක් හරි ගැටීමක් හරි එයිද සද්දයක් නිසා? නේද? සද්දේ නැද්ද? සුතේ සුතම. දැන් Tamanට පුළුවන් නම් Taman දන්න ටික අතෑරලා දාන්න. මේ වෙනකන් දන්න ටික අතෑරලා දාන්න පුළුවන් නම් මේ මොහොතේ ජීවත් වෙන්න පුළුවන්. දැනගත්තු ධර්මයක් අතෑරලා දාන්න. මේ අවිද්‍යාවද, මේ මුලාවද, මේ මොකද්ද, මේ ටිකත් අමතක කරලා. ඒවත් ඔය කොහෙන් හරි ගත්තු ධර්ම. හැබැයි මේ මොහොතේ වෙන දේ දකින්න පුරුදු වෙන්න. සත්‍යයක් ඇහෙන, අවබෝධයක් ඇහෙන හේතු ටික තියෙනවා. නේද? කනක් ඉපදුණ නිසා සද්දේ මේ විඥාණයෙන් තමයි කිව්වෙන් සද්දයක් තියෙනවා කියලා. හ්ම්? ඒකේ හේතු ටික යෙදුම් නැත්නම් සද්දයක් ඇහෙන්නේ නැහැ. මේ හේතු යෙදෙනකොට සද්දයක් ඇහෙනවා. හේතු යෙදෙන්න නැත්නම් සත්‍ය ඇහෙන්නේ. ඒකත් ඉතින් මේ මොහොතේ හිත හැදුණා ඒක නිරුද්ධ. ඊළඟට ඊළඟ මොහොතේ තව ආයතනයක් වැඩ කරයි. ඒ ආයතන දිහත් ඒ විදිහටම බලන්න. දැන් එතකොට අපි ඒ ආයතනෙට අදාළ පංච උපාදානස්කන්ධ ලෝකයක් හදන්න යන්නේ නැහැ. සැල හැදුවනේ රූපයක් හැදුවනේ ලෝකෙට ආයේ සතර මහා ධාතු රූපයක් හැදුවනේ පිළිගත්තේ ලෝකෙට ආයේ සතර මහා ධාතුයෙන් හැදිච්ච දෙයක් තියෙනවා කියලා. දෙරයක් තියෙනවා කියලා පිළිගත්ත නේද එදී? අල්ලන්න පුළුවන් සතර මහා ධාතුයෙන් හැදිච්ච නේද? ඇහුනේ සද්දයක් විතරයි. හැදුවා සතර මහා ධාතු දෙරයක්. ඔය බෙරිය ඇත්තටම සතර මහා ධාතුද නැත්නම් හිතට දැర్శණය වුණ චිත්ත රූපයක්? චිත්ත රූපයක්. නාම මාත්‍ර රූපයක් විතරයි නේද? මේ නාම වලින් හැදුන රූපයක් විතරයි. ඒක එළියේ තියෙන සතර මහා ධාතු රූපයක්ද? නැහැ. අපේ මනසට පෙන්눔 කරපු රූපමය දෙයක් සංඥා. එතකොට ඒක මනසෙන් හදපු රූපයක් නිසා බාහිර රූප නෙවෙයි. පමණින්ම උපාදාන වුණා කිව්වේ එහෙන් අරන් දෙනවා වර්ණ සටහන. ඇහැ ඇතුලේ ප්‍රතිබිම්බයක් හදනවා නේද? ඕක තමයි චක්කු විඥාණයෙන් දැනගන්නේ. දැන් චක්කු විඥාණයට පුළුවන් ද එළියේ තියෙන රූපේ දැනගන්න? බෑ. ඇහැ නිසා සකස් කරලා දෙන මේ ඇහි හැදෙන ප්‍රසාද රූපයමයි චක්කු විඥාණයට දැනගන්න පුළුවන්. එළියට ගිහිල්ලා බලන්න බෑ චක්කු විඤ්ඤාණය. නේද? ඇහැ නිසා සකස් කරලා දෙන රූප ඡායාවමයි රූප සතහනමයි චක්කු විඤ්ඤාණය දැනගන්න. හරි? බාහිර රූපයක් නෙවෙයි. බාහිර රූපේ කියලා කියන්නේ කවුද? විඤ්ඤාණය. විඥානේ කරන මායාව තමයි ඔය දැනගත්ත එළියේ තියෙන රූපයක් කියන්නේ. ඒනට විඥානේ කලේ මේ ඇතුලේ තිබුණ දේ දැක්කා. අපි අර ටීවී එක බලාගෙන ඉඳලා අන්නාරෙහි ගහන ක්‍රිකට් මැච් එකක් කියලා හිතනවා. නැත්තම් ටෙලි ඩ්‍රාමා එක බලාගෙන නේද? බලා ඉන්නේ ටීවී එක දිහා. වෙන ලෝකෙ ගැන හිතන්න. මෙතන මෙන මේ වර්ණවලයි ශබ්දවලයි දෙල්ලමක් මේ තියෙන්නේ කියන කතාවක් අපි දන්නේ නේද? ඇහෙන් අරන් දෙන වර්ණ රූප ටිකයි කණෙන් අරන් දෙන ශබ්ද රූප ටිකයි ඔච්චරයි තියෙන්නේ. තියෙන දිත්තේ දිත්ත මත්තන්වත් සුතේ සුත මත්තන්වත් නෙමෙයි. ලෝකයේ මත තමයි. බාහිර ලෝකේ මත ඉතින් මොන්න ගැටෙනවා, එලෙනවා, අඬනවා, ඈ hina වෙනවා. හදාගත්තු ලෝකය. එහෙනම් ලෝකෙට අයිති වුණාම ඉතින් අඬන්න වැළපෙන්න වෙනවා, hina වෙන්න වෙනවා. ඔව් අටලෝ දහමට අහු වෙනවා තව විදිහකට කියනවා. මේ ලෝකේ දහම් අටක් තියෙනවා. නේද? මොනවා? සැප දුක, නින්දා ප්‍රසංසා, ලාභ අලාභ, යස අයස. ওই ටිකට අහුවෙන්නේ ලෝකේ බාරගත්තු. රහතන් වහන්සේ අහුවෙන්නේ නැහැ ඔකට. ඇයි? ලෝකේ බාරගන්නේ ලෝක නිරෝධයද? ලෝකේ මොකද්ද? ලෝක සමුදය මොකද්ද? නිරෝධය මොකද්ද? මාර්ගය මොකද්ද? දැන් බලන්න ওই ලෝකෙට අහුවෙන එක්කෙනා හරියට අර වතුරට එබෙන බල්ලෝ වගේ. නේද? බල්ලෙක් වතුරට එබුණොත් ඌ දන්නේ නැහැ නේ ඇත්තකත්. ඌ හිතන්නේ මොකද්ද? තව බල්ලෙක් ඉන්නවා වතුරේ. ඉතින් තරහ අරන් බුරනවා. නේද? අපිත් ඉතින් බුරන එක තමයි කරන්නේ. ලෝකෙ පිළියම්. මේ බුරන එක තමයි කර්ම කරනවා කියන්නේ. ලෝකෙ පිළිගත්තාම ලෝකෙ ගැන කතා කරනවා නම් අර බල්ලා බුරන බල්ලා වගේ තමයි තමයි. වතුරට ඉඳලා බල්ලෙක් ඉන්නවා කියලා පිළි අරගෙන ඒ බල්ලා ගැන කතා කරනවා. මොකද තමයි බුරනවා කියන්නේ. නේද? වචී සංකාර කරනවා කියන්නේ ඕක තමයි. කතා කරන්නේ බාහිර ලෝකේ දේවල් ගැන. බාහිර ලෝකේ කොහෙන්ද දැනගත්තේ? ඇහේ. නැත්තම් කන්නේ. කාය සංකාරත් එහෙම තමයි. ඉතින් කයෙන් ක්‍රියා කරනවා. දැන් අර බල්ලා එහාට මෙහාට දුවනවා ළිඳවට. කාය සංස්කාර. ඇයි මේ? අර බල්ලා එක්ක තරහා. හිතෙන් හදාගත්තු බල්ලා එක්ක තරහා. කොහොමද ඇති? බල්ලා මෝඩද නැද්ද? අපි නම් හරි නුවණක් ආයි. යෙහෙන් දැකලා හදාගන්න ලෝකෙට. ඈ? අපි හිතෙන් කයෙන් වචනෙන් ක්‍රියා කරනකොට අපි නුවණක් ආයි. බල්ලා එහෙන් හදාගත්තු ලෝකෙට බල්ලා ක්‍රියා කරනකොට උන් මොකද? ඈට නුවණමට අහුවෙන්නේ ලෝකෙ බාරගත්තු වෙනා. ලෝකෙ බාරගන්නේ ලෝකෙට අයිති දෘෂ්ටියේ ඉන්න කෙනා. ලෝකෙට අයිති දෘෂ්ටියේ ඉන්නේ අර බල්ලෝ වගේ කට්ටිය තමයි. එහැ පාවිච්චි කරන්නේ ලෝකෙට අයිති දෘෂ්ටියෙන්. එතනින් එහාට හිතන්න නුවණ නැහැ. ඒතකොට බුදුදහම තියෙන්නේ ප්‍රඥාවන්තයන්. ඔය ඒ තිරිසන් සත්තු ඉන්න දෘෂ්ටියෙන් එහාට ගිය දැක්මක් ගන්න පුළුවන් අපි එහැ පාවිච්චි කරනවා. අපි කන පාවිච්චි කරනකොට, නාසය, දිව, කය පාවිච්චි කරනකොට මේ තියෙන දේම පේනවයි කියන දෘෂ්ටියෙන් බලන්න අවශ්‍ය නැහැ. නැත්නම් පේන දේ තියෙනවමයි කියන දෘෂ්ටියට වැටෙන්න අවශ්‍ය නැහැ. ඒවයි මිරිඟු ස්වභාවයේ මිරිඟු විදිහට අවබෝධ කරගන්න කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. සංඥාව මිරිඟුවක්. මරීචි කූපමංච සංඥා. මොනවාද සංඥා? ඇහෙන් අරන් දෙනවා රූප සංඥා, කණෙන් අරන් දෙනවා ශබ්ද සංඥා, ඝාන සංඥා, රස සංඥා, ස්පර්ශ සංඥා, මනෝ සංඥා. සංඥාව පොදුවේ උපමා කරන නිරිඟුවකට. නිරිඟුව කියන්නේ එළියේ තියෙන ස්වභාවයද පෙන්වුම් කරන ස්වභාවයද? පෙන්වුම් කරන ස්වභාවය. අපි පෙන්වුම් කරන නිරිඟු ස්වභාවය දැක්කලා ලෝකෙට ආйти සතර මහා ධාතු රූප තියනවා කියලා දෙඩිය විශ්වාස කරනවා, බාර ගන්න, උපාදාන කරනවා. තේ උපාදානය කරනකම් ලෝකෙට ආйти සැප දුක් වලට අහු වෙනවා. ලෝකෙ නිසාම සතුට වෙනවා, ලෝකෙ නිසාම දුක් වෙනවා. කියන්නේ අටලෝ දහමට අහු වෙනවා, කම්පාවය. ලෝකයේ ඇත්ත ස්වභාවය දැක්කම ලෝකය මේකයි, ලෝක සමුදය මේකයි, නිරෝධය මේකයි, මාර්ගය මේකයි කියලා දකින්න කෙනා අටලෝ දහමට අහු වෙන්නේ නැහැ. මොකද ලෝකෙ ඉක්මවා යන දැක්ම තියෙනවා. මෙහෙන් හදලා දෙන ලෝකෙට අහු වෙන්නේ නැහැ. කණෙන් මවලා දෙන ලෝකෙට අහු වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ ආයතන දකින්න පිළිසිඳියෝ. ආයතනෙන් කරන්නේ මොකද්ද කියලා හොඳට දකින්න, ආයතනේ අවබෝධ කරගන්න. එතකොට ආයතනේ මොකද්ද කියලා පෙයි, ආයතන සමුදයත් පෙයි, ආයතන නිරෝධයත් පෙයි, නිරෝධ කරන මාර්ගයත් පෙයි. එහෙම කෙනා සම්මා දිට්ඨිය ඇති කරගන්න. ඉති සලායතන සමුදය. ඉති සලායතන අත්තංගමෝ. අත්තංගම කියන්නේ නිරෝධ වෙන. මේ සලායතනයයි මේ සලායතන සමුදයයි මේ සලායතන නිරෝධයයි අන්නේ ලෝකෝත්තර මාර්ගයේ සලායතන ඉක්මවා යන මාර්ගයේ මේ සලායතන ලෝකේ ඉක්මවා යන මාර්ගයක් තියෙනවා. ඒ මාර්ගයේ මේ ධමයක් අහන එක හැසිරෙන්න ඕන මනුෂ්‍යයන්ට තමයි එකින් ප්‍රයෝජනෙ ගන්න පුළුවන්. මේ ලෝකෝත්තර මාර්ගයේ තේරුම් ගන්න පුළුවන්. පැහැදිලිද? ප්‍රොයිටික තේරුම් කරන්න තමයි ඔය ටික බර බර වචන දාලා
තියෙනවා.
සම්මා වායාමය ඇති වෙන්නේ ඔය සම්මා දිට්ඨියත් එක්ක. එතකොට වෑයම් කරන්න ඕන මේ ලෝකෙට අයිති වෙලා ලෝකෙ ගමන් කරන්න නෙමෙයි. ලෝකයයි ලෝක සමුදයයි දැකලා ලෝක නිරෝධය වටහා ගන්න තියෙනවා. ඒක තමයි වෑයම් කරන්නේ. නිරෝධය දකින්න. එතකොට අර ලෝකේ මුලාවෙන් පිළියරන් කරපු පරණ ලෝකෙට අයිති දේවල් ටික ටික අතාරින්න. ලෝකේ අතාරිනවා කියන්නේ මොකද්ද? මේ දුක අතාරින්න. ලෝකේ බාර ගන්නවා කියන්නේ දුකයි පිළිගන්නේ, බාර ගන්න. ලෝකාතරිනවා කියන්නේ දුක මේ අතරින්. ලෝකෙ කිව්වත් එකයි දුක කිව්වත් එකයි. නේද? ඒක දුකයි දුකට හේතුයි කිව්වත් ලෝකයයි ලෝකෙට හේතුයි කිව්වත් ඔය එකම දැක්මයි ඉන්නේ. ඒ දෙකෙන්ම මිදෙන මාර්ගය තමයි ලෝකෝත්තර මාර්ගය කියන්නේ. දුක දුක්ඛ නිරෝධ මාර්ගය කියන්නේ ලෝකෝත්තර මාර්ගය. ලෝකයෙන් මිදෙන මාර්ගය. නැත්නම් ලෝකෙ ඉක්මවා යන මාර්ගය. එතකොට ඕක කරන්න තියෙන්නෙම මේ ආයතන හය. වෙන කොහෙවත් නෙමෙයි. එහෙන් මොනවා හරි දකින්කොට කණින් සද්දයක් අහනකොට නේද? අපි රැවටෙන්නේ ඒ තැන්වල. එතකොට ඒ රැවටෙන තැනම දකින්න පුළුවන්. සිහිය පිහිටන්න, නුවණ පිහිටන්න. සිහිය විතරක් නෙමෙයි. සිහියයි නුවණ සති සම්පජන්. සති සම්පජන්කාරී හෝ. සතිය කියන්නේ සිහිය පිහිටනවා. සිහිය විතරක් නෙමෙයි. සම්පජානයත් තමයි. සම්පජානය පිහිටනකොට තමයි මේ ලෝකේ ඇලෙන්නේ, ගැටෙන්නේ නැති වෙන්නේ. විනේය ලෝකේ අවිද්‍යා දෝමනස්ස. අවිද්‍යා කියන්නේ ඇලීම, දෝමනස්ස කියන්නේ ගැටීම. විනේය කියන්නේ අකාරය. විනය ලෝකයේ අවිද්‍යාව දෝමනස්ස. එහෙම වෙන්නේ කොහොමද? සතියයි සම්පජඤ්ඤයයි. ඒකට තමයි වෑයම් කරන්න ඕන. ආතාපි උත්සාහය සම්මාවාය ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අවිද්‍යා ධම්මස්. ආතාපි උත්සාහය වීරය වෑයම් කිරීම වායම් ඒක එන්න ඕන සම්පජානෝ සතිමා. එතකොට මේ ලෝකේ ඇලීම් ගැටීම් නැතුව ඉන්න පුළුවන්. ඉනේය ලෝකේ අවිද්‍යා ධම්මස්. ලෝක අපිට කය සම්බන්ධ කරන්න තියෙනවා. කායේ කායානුපස්සේ විදිහට. ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අවිද්‍යා ධම්මස්. මේ කය පිළිබඳව දකිමින් ඉන්න ඕන. කොහොමද දකින්නේ? කායේ කායානුපස්සේ විදිහට. ආතාපි සම්පජානෝ සතිමා. උත්සාහයයි සම්ප්‍රජාණය කියන්නේ නුවණයි සිහිය. ඔය ටික පිළිතන්න වෙනවා කය සම්බන්ධව. එතකොට තමයි කය කියන ලෝකේ ඇලෙන්නෙත් නැහැ ගැටෙන්නෙත් නැහැ කියන තත්ත්වයට පත් වෙන්නේ. කය කියන ලෝකය කියන්නේ තමන්ගේ ශරීරය. නේද? රූපකය. එතකොට මේ ශරීරය එක විදිහක් තමයි ශරීරයෙන් කරන දේවල් වලට හිමීට සිහිය පිටන්න පුරුදු කරන්න පුළුවන්. දැන් සිහිය නැතුව මොකද කරන්නේ? ඈ? දැන් කයෙන් කරන වැඩවලට ඉස්සෙල්ලා සිහිය පිටගෙන බලා ඉන්න ඕන. කය කියන්නේ මොකක්ද කියලා නිකන් බලා ඉන්න එක. එහෙම නැතුව කය ගැන හොයන්න බෑ. කය මොකද්ද කියලා බලා ඉන්න නම් කයින් කරන වැඩ ටික දිහා සිහිය යොමු කරන්න. මොනවාද කයින් කරන වැඩ? කැවිදිනවා, සක්මන් කරනවා, වාඩි වෙලා ඉන්නවනේ, හිට ගන්නවා, ඉඳ ගන්නවා, නිදා ගන්නවා, නේද? උඩුව හරවනවා, අත් දෙකම මෙහෙට කරනවා, කකුල් හොල්ලනවා. නේද? දැන් ඒවට ටික ටික සිහිය පිහිටන්න ඕනේ. ඔව් දැන් අපිට පේන්නේ කය හසුරුවන්නේ හිත කියලා. අපිට පේන්නේ කයට ඕන දේවල් කය කරනවා. මේ සිත මුල් වෙලාමයි මේ කය වැඩ කරන්නේ. මේකයි සිහිය පිහිටන්නේ. සිත නැතුව කයට මොකුත් කරන්න බෑ. අඩු ගානේ වේදනාවක්වත් දෙන්න බෑ සිත නැතුව. ඒකනේ දතක් ගලවන්න කලින් සිහිය නැති කරනවා. ඒ හරිය හිරිවට්ටනවා නේ. නැත්තම් කෑ ගහනවා. මේ වේදනාව මම මගේ කියලා අල්ලගෙන කෑ ගහනවා. විත විදර්ශනාව කරන කෙනාට නම් ඉතින් හිරිවට්ටන්න ඕනේ. එහෙම හිටියා මගේ දැන් ඕස්ට්‍රේලියාවේ හිටියා චීනයි කෙනෙක්. ඈ ලෙක්චර් කෙනෙක්. එයාට පුළුවන් මට්ටමින් අහගෙන එයා විදර්ශනාව ගැඹුරටම කළා. හැම මොහොතෙම සිහිය තියාගෙන ඉන්නවා. එයා දතක් ගලවන්න ඇවිල්ලා මම අන්තිමට ඔස්ට්‍රේලියාවට ගිය වෙලාවේ මම හම්බ වෙන්න ඇවිල්ලා කිව්වා. ડોක්ටර් හිරිවට්ටන්න ඉන්ජෙක්ෂන් එක ගන්නකොට එයා කිව්වා එපා කියලා. මට එයාට හොඳට පුරුදුයි මේවා බලන් ඉඳලා වේදනාවගෙන සීයේ පිටට කයේ දැනෙන දේවල්. ඊට පස්සේ දතක් ගලවලා අර විනායකයෝ වගේ ලේ ඇවිල්ලත් නැහැ. ડોක්ටර් දුමෝයිලා අහනවා මේ කොහොමද මෙහෙම හිටියේ කියලා. මෙයා මට කිව්වා මේ හොඳට මම මේ දැනෙන දේවල් දිහා බලා හිටියා. බාර ගන්න නැතුව. ඔච්චර. ඒ එහෙම දේවල් තියෙනවා. අපි ඕක දැඩිව අරන් ඉන්න හින්දා අපිට දත ගලවන්න ඕනේ. ඕක අහගෙන ඉන්නකොට ඇති රිදෙන්නේ. දැන් ඇයි විදෙන්නේ බය වුනේ? පරණ අත්දැකීම් ටික නේද ඔළුවට? අතීතේ නිරුත් වෙලා නැහැ. ඒ මොහොතේ සිහිය පිහිටෙවුවා නම් ඉතින් ඒ මොහොතේ තියෙන දේ දිහා බලා ඉන්න පුළුවන් වෙනවා. ඒක ඉතින් නිකන් එන්නේ නැහැ. ඒක බුදු පුහුණු කරනකොට ඔය වෙනදා දැනුණ දුක් වේදනා ටික අඩුවේ. මොකද වෙනදා අපි දුක් විඳලා තියෙන්නේ මේ සිහිය පිහිටලා නෙමෙයි අතීතේ ජීවත් වෙලා. අර ඉන්ජෙක්ෂන් එක ඒ රිදෙන එකට නෙමෙයි මේ කෑ ගහන්නේ කටුව දැකලා. නේද? කටුව දැක්කහන් නේද බය වෙන්නේ? අතෝවි රිදීමට නෙමෙයි කෑ ගහන්නේ. දැන් මදුරුව කණේకి රිදීමටද මේ දඟලන්නේ නැත්නම් ඩෙන්ගු වලට බය වෙන්නේ? දුක කණේක මේ දැනින්නේවත් නැහැ නේද? ඌට වඩා වේදනාවක්ද? ඇයි අන්න මදුරුවෙන් දැක්ක ගමන් බයේ දඟලනවා? ඇයි මේ? අතීතේ ලෝකෙට අයිති බයයි. බයයි සැකයි තියෙන්නේ ලෝකෙට අහුවන ගමන් බය සැක. මට මොනව හරි වෙනවා කියලා බයයි. මම කරගෙන තියෙන්නේ මොකද්ද? ශරීරය. ඈ? ඉතින් ඔය මාව අල්ලගෙන ඉන්නකම් බයයි සැකයි තියෙන. අතහැරලා යන්නත් බෑ ඉතින්. මරණ බය තියෙනවා. මරණ බය නැති වෙන්න නම් කායික ආසාව තියෙනකම් මැරෙන්න බෑ. මොකද කරන්න ඕන? සිහිය පිහිටන්න. කාය කියන්නේ මොකක්ද කියලා බලන්න උරුදු වෙන. මොකක්ද කියලා දකිනකොට මේක මමද මගේද කියලා පේයි. මම මගේ කියලා අල්ලගෙන ඉන්නකම් තමයි කොම දුක් ටික. මම නෙවෙයි නම් මගේ නෙවෙයි නම් මොනවටත් අපටම එහෙම හිතන්න පුළුවන්. තමන්ගේ ගෙදෙට්ට මොනව හරි වෙලා නම් අපට මොකද කියලා පැත්තකට වෙලා ඉන්න පුළුවන්. බෑ. ගේ ගිය අවුරුද්ද විකුණන නම් එහෙම අනේ අපිට රෝග ගිනි ගත්තත් මොකද? අමතලා වෙලා ගියත් මොකද? බැයිද එහෙම ඉන්න? පුළුවන් නේ? විකුණලා නැත්තම් පුළුවන්ද? ඒක තමයි දැන් මෙදා තියෙන්නේ. විකුණලා දාන්න ඉක්මනට. තමන් අයිති කරගෙන තියෙන ටික විකුණන්න බැරි නම් නිකන් හරි අතාරින්න. අත්තරින තරමට දුකටපත් වෙන්නේ. නේද? ශරීරෙත් අත්තරින්න පුළුවන් නම් දුකින් මිදෙන්න පුළුවන්. ඒක එක සැරේ කරන්න පුළුවන් දෙයක් නෙවෙයි නේද? ඇයි? පුරුද්ද බලවත්. මම වගේ කියලා අල්ලගෙන ඉන්න පුරුද්ද මේ ජීවිතේ විතරක් නෙවෙයි සංසාරේ කෙලවරක් නැති සංසාරේ දිගට ආපු පුරුද්ද. ඉතින් කොහොමද අත්හරින්නේ? සිත ඇති වෙන්නේ කොහොමද? කය දිහා බලා ඉන්නකොට ඇත්තටම කය අතාරින්න පුළුවන් ටිකෙන් ටික. සිත තමයි ටිකක් අමාරු. මොකද කය අල්ලගෙන තියෙන්නේ සිතෙන් අන්තිමට බලනකොට. කය කියන්නේ ලෝකෙට අයිති දෙයක්. ලෝකේ හදාගන්නේ හිතෙන්. ඒ හදාගන්න ලෝකේ අල්ලගන්නේ හිතෙන්. එකයි මේ අර සම්මාදිට්ඨිය දාලා බලන්න. කය කියන්නේ ලෝකෙට අයිති දෙයක්. ලෝකය හදන්නෙම හිතෙන්. ආයතන හය මුල් කරගෙනමයි වෙන විදිහක් නෑ. ඔව් මේ සතර සතිපට්ඨාන කිව්වට ඔය මෙච්චර කල් කරපු සතර සතිපට්ඨාන නම් නෙවෙයි මේ කියන්නේ. සතිය විතරක් නෙවෙයි සම්ප්‍රජානෙත් දෙදෙන්න ඕන. නුවණ ඇති කරගන්න ඕන, නුවණ ඇති කරගන්න සම්මාදිට්ඨියෝ. නේද? ලෝකෝත්තර සම්මාදිට්ඨිය ඇතුව සිහිය පිහිටුවොත් අන්න ආකාරයි. ඇලෙන්න ගැටෙන්නේ.
ධර්ම ශ්‍රවණය වගේ තමයි.
ඔව්. ධර්මය අහන්න මෙනෙහි කරන්න. ඒක තමයි තියෙන්නේ. සුත්තමේ ඥානය අරගෙන ඒක චින්තාමය ඥානයට දාලා ඒක භාවනා පැත්තෙන් ඒක බලන්න. මේ ඇත්තද? මේ ප්‍රායෝගිකව ඇත්තද මේ කියන දේව? අත්දකින්න පුළුවන් කියන එක තමයි මම ඔය උදාහරණ දී කියන්නේ. ඉතින් එහෙම කරන අය අත්දකින්න. තමන් අත්දකින්න නැත්නම් තමන් ඒකේ යෙදෙන්නේ නැහැ කියන එක. මේ කතා කර කර හිටියටම වැඩක් නැහැ. කතා කරන දේෙන් තමන් ප්‍රායෝගික කරගන්නවා. තමන්ට දුකක් ඇති වෙනකොටම ධර්මයට දාලා බලන්න. වැඩේ තියෙන්නේ අපි දුකක් ඇති වෙනවා කියලා දන්නේ නැහැ. බලන්නේ නැහැ. අඩු ගානේ දැනෙන මට්ටමේ දුක් ටිකවලත් ඉස්සෙල්ලා දදා බලන්න. ඊළඟට නොදැනෙන මට්ටමේ දුක් ධර්මයෙන් පෙන්නන සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ කියන එක නොදැනෙන මට්ටමේ දුක. හිතක් හැදෙනකොටම දුක හට ගන්නවා කියන එක මේ අපිට දැනෙන්නේ නේද? අපිට දැනෙන්නේ අර ලෝකයේ අයිති දෙයක් නැති වෙනකොට ඔන්න දුක. මං අල්ලගත්තු එක ඒක මොනවා හරි වෙනකොට ආරක්ෂා කරන්න බැරි වෙනකොට රැක ගන්න බැරි වෙනකොට දුක. නේද? ඒක ලෝකෙට අයිති දුක. දැන් මේ දුකේ යථා ස්වභාවය නෙමෙයි. ඇත්ත ඇති හැටි නෙමෙයි. මේ ලෝකෙට අයිති මට්ටමෙන් අපිට පේනවා. මේ මේක නැති වෙනකොට දුකයි. ධර්මයේ දකින්නගෙන ඊට ගැඹුරකටත් දකින්න. ඒක නැති වෙනකොට දුක්ුනේ ඕක අල්ලගත්තු හින්දා. බාරගත්තු හින්දා. නේද? ඔය ලෝකය හටගත්තේ ඒකට සමුදයක් තිබුණා හින්දා. සමුදේ නැති වුණා නම් එහෙම දෙයක් පිළිගන්නේ නැහැ. අර වතුරට වෙන බලලා ඉතින් සිහි කර ගන්නවා. මම තේ දෘෂ්ටියෙන් මේ ආයතන පාවිච්චි කරපු හින්දා මේ දුකට අහු වෙලා තියෙනවා. ලෝකෙට අහු වෙලා තියෙනවා. අටලෝ දහමට අහු වෙලා තියෙනවා. නැත්නම් මායයට අහු වෙලා තියෙනවා. ඔවයි මිදෙන්න හැටියක් නේද මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. ධර්ම මාර්ගය. ඒවා දකින්න පුරුදු වෙන්න. ඔව්. ඒක නුවණින් මෙනෙහි කර කර බලන්න පුරුදු වෙන්න. මේ තමන්ට කොහෙවත් යන්න ඕනේ මේ තියෙන ඇහැ කන නාසය දිව ගැන ශරීරය ගැන බලබලා ඉන්න මේ මොනවද මේ වෙන්නේ මේකේ රැවටෙන්නේ කොහොමද මේකෙන් ලෝකයක් හදාගන්නේ කොහොමද කියන එක බලන්න. ලෝකෙට අයිති දෙයක් හදනවා හැදුවේ හිතෙන් නේද? මගේ මනස තුළ ඇති වුණ ලෝකෙයි තව කෙනෙක්ගේ මනස තුළ ඇති වුණ ලෝකෙයි එකමද? ඒ දෙන්නම එක ප්‍රමාණයකටද දුක් විඳින්නේ? එහෙනම් මේක මනසෙන්ම හදපු ලෝකයක් නෙමෙයි. මේ ගැන මේ විදිහට හිතුවොත් විතරයි නේද දුක තියෙන්නේ. මේ විදිහට හිතුවේ නැත්නම් ඒ දුක තියෙනවද? නේද? මේ තමයි අප දුකටපත් කරන්නේ. ඒ මුලාවෙන් හිතන හින්දමයි දුකටපත් කරන්නේ. ඕනම දුකකට හේතුව කොහෙද තියෙන්නේ කියලා තමන්ට හොයාගන්න පුළුවන්. දැන් අපි එහෙන් දැකලා රූප බාරගත්තට පස්සේ ඒ රූප වලට එක එක නම් දෙනවා, වටිනකම් දෙනවා. අපිට කොච්චර ප්‍රයෝජනයක් තියනවද අරවා මේවා කියලා එක එක මට්ටමේ ඇලීම් දාගන්නවා නේද? දැන් ශරීරට එකම වෙන්න පුළුවන්. මේගොල්ලෝ මගේ යාළුවෝ, මේගොල්ලෝ තරහකාරයෝ, මේගොල්ලෝ මගේ සත්ත්වය, මේගොල්ලෝ මගේ පවුලේ අය. මොහොම මොහොම දාගන්නවා නේද? මේ ශරීර ගොඩක් නේද වෙන් කරගෙන තියෙන්නේ. ශරීරයක් කියන්නේ ලේ මස්නහර ඇට ඇට මිදුළු ඕව ගොඩක්. හේ ඔය ශරීරයකට අපි අම්මා කියයි, තාත්තා කියයි, දුව කියයි, පුතා කියයි, යාළුවා කියයි, තරහකාරයා කියයි. රෝමය නම් ගොඩක් දෙනවා. දැන් අර බල්ලා එක එක වතුරු වලට පොකුණු වලට එබී එබී ඔය පේන ඉන්න බල්ලන්ට එක එක නම් දුන්නොත් නැහැ. මොකක් වෙයි? ඊට පස්සේ ඒගොල්ලන්ට එක එක ඒවා වෙනකොට දුක් වෙනව නේද? මම මගේ කියලා අල්ලගත්තට පස්සේ ඔව් මගේ නෙවෙයි නම් දුකක් නැහැ. කේර කී විකුණාට පස්සේ දුක නැහැ. දැන් බල්ලගේ මෝඩකමට නම් ඌ හිතනවා වතුරට එබෙනකොට ඉන්නේ අර තව බල්ලෙක් කියලා. නේද? අපි මොකද හිතන්නේ කණ්ණාඩිය ඉස්සරහට
ගිහිල්ලා?
මේ මමමයි. අපි ඥානවන්තයිනේ බල්ලගේ මෝඩනේ. අර ඉන්නේ මමම. එමෙදාම කණ්ණාඩි ඉස්සරහට ගිහිල්ලා බලනවා මම කොහොමද දැන්. මම ලස්සනද? වයසට ගිහින්ද? කැත වෙලා? බල්ලෝ තමයි මෝඩ නේද?
බල්ලෝ තමයි
අපි අපි මොලේ තියෙන හින්දා දන්නවා ඔය වෙන බල්ලෙක් නෙමෙයි මේ මාවමයි මේ. එතකොට දැන්
හේතු නිසා මේ සකස් වෙනවා කියලා.
දැන් කන්නාඩියෙන් තේරෙන්නේ මොකද්ද? ප්‍රතිබිම්බ. මොකේ ප්‍රතිබිම්බයද? තමයි. හරි ලේසි නේ තමව දකින්නේ. මා කියලා තමයි හිතන්නේ නේ. මොකේ ප්‍රතිබිම්බයද පේන්නේ? රූපේ ප්‍රතිබිම්බයද තමාගේ ප්‍රතිබිම්බයද පේන්නේ? මේ ශරීරයේ ප්‍රතිබිම්බද පේන්නේ තමන්ගේ ප්‍රතිබිම්බද? කණ්ණාඩි ඉස්සරහට ගිහින් හිටියේ. පේන්නේ මම කියලා තමයි හිතන්නේ නේද? අන්න මම වායසට ගිහිල්ලා. අන්න මං කැත වෙලා. අන්න. ඔහොම නේද හිතන්නේ? මම ඉස්සර නම් ඔහොම නෙමෙයි හිටියේ. මොකක් ගැනද මේ කතා කරන්නේ? සමා ගැන කියලා තමයි හිතන්නේ. මොකක් දිහා බලාගෙනද? ශරීරය නේද? ප්‍රතිබිම්බ කියන එක අමතක කරමු. නෑ. නෑ බල්ලගේ දෘෂ්ටියෙන්ම බලනවා කියන්නේ. ඊට වඩා ටිකක් නුවණ තියෙන. අර මගේ ශරීරය තමයි අර තියෙන්නේ. බල්ලා නම් හිතන්නේ වෙන බල්ලෙක්ගේ ශරීරය කියලා. නෑ අපි ඊට වඩා මොලේ තියෙන හින්දා නේ. මගේ ශරීරයමයි තියෙන්නේ කියලා හිතන. ඈ මේ ශරීරය අල්ලගෙන නේද? ශරීරයට මොනවා හරි වෙනකොට සපයිද දුකයි? දුකට පත් වෙන. අමතක කරන්න බැරි හින්දා ඉතින් පොත් කියවනවා කියවනවා මතක තියාගන්න හදනවා කියන්නේ නම් ඒ අමතක කරන්න කියලා. තව තව ගොඩ ගහගන්න. කොච්චර කියෙව්වත් මදි. ඒව මගින් සකස් කරගත්ත දෘෂ්ටියක කඩන්න තමයි මේව ගන්න කියන්නේ. තව තව දෘෂ්ටි දාගන්නවා මේ. සම්‍යක් දෘෂ්ටිය කියන්නේ තියෙන දෘෂ්ටි ටික අතහැරගන්නේ. සම්මා දිට්ඨිය ඇති කරගන්න. නේද? ඒකට මේ එහෙන් දැකලා නම් කවදාවත් රූප එක ඇත්ත තත්ත්වේ දැනගන්න බෑ. එහෙන් දැකලා අපි විශ්වාස කරන මට්ටමින් බැලුවොත්. හැබැයි ඇහැ කරන ක්‍රියාවලිය දැක්කොත් මේ හේතු යෙදෙන හින්දා මෙහෙම දර්ශනය වෙනවා. මේ හේතු යදුන්නේ නැත්නම් එහෙම නෑ. මොනවයි ධර්මතාවය දැක්කොත් ඊට වඩා අවබෝධයක් එනවා. මේ හේතු යදෙන නිසා මෙහෙම වෙනවා. එතකොට අපි ඇහැට පේන, කනට ඇහෙන ඒවා තමයි ඒවයින් තමයි රූපයක් කියලා හිතාගන්නේ. මේ ලෝකෙට ආйти රූපයක් ගැන මේ අන්තය එයත් දකින්නේ වර්ණ සටහන වෙන්න පුළුවන්, ශබ්ද සටහන වෙන්න පුළුවන්, ගහන සටහන වෙන්න පුළුවන්. හැබැයි අපි ඒවට අදාළ ලෝකෙට ආйти රූපයක් හිතා ගන්නවා. ඔව්. සම්මුතිය කිව්වට අපි ඒක එහෙමමයි කියලා බාර ගන්නවා. මේ තමන්ගේ ශරීරය කියලා හිතාගෙන ඉන්න රූපෙත් ඔය විදිහටම මේ ආයතන හයෙන්ම හදාගත්තු රූපෙත්. මම ටිකක් ගැඹුරු. මොකද මේ එළියේ තියෙන බාහිර දේවල් ආයතන වලින් හදාගත්තා කියලා නේද? ශරීරය ගැන දැනගත්තේ කොහොමද? නාදහසක් තියන නේද මම මේ වගේ කියලා. තමන් මොන වගේද කියලා අදහසක් තියෙනා නේද? තමන්ගේ ශරීරය. කන්නඩියෙන් බර. හිත දැනගත්තේ මොනවා උදව් කරගෙනද? ආයතන ටික. ඈ? ඇහැ පේන්නේ නැත්තම්? අල්ලලා හරි දැනගනි මොනවා වගේ. ඇහැට පේන්නේ නැති හැටි දැන් පිට පෙත්ත පේන්නේ නෙමෙයි. පිට අතගාලා හරි වලව දැනගන ආයතන වලින් දැනගන. කාය ආයතන. නේද? ගඳක් සුගඳකින් හරි දැනගන. රසෙන් හරි දැනගන. ආයතන ටිකෙන්මයි දැනගන්නේ වෙන විදිහක් නෑ. මම මෙහිමයි මගේ ශරීරය මෙහිමයි කියලා දැනගෙන තින්නෙත් බලනකොට ආයතන හරහමයි. ආයතනකින් දැනගත්තා නම් අර බල්ලගේ දෘෂ්ටියෙන් බාරගත්තා. නේද? හැකමචිකලේ කොහොමද කන බාල්චිකලේ කොහොමද? ඔය ආදයන් වලට වෙනස් විදිහකට නම් දැනගෙන තියෙන්නේ එහෙනම් ප්‍රශ්නයක් නෑ. ආයතන ගැන හොඳට මෙනෙහි කරන කෙනාට තේයි මම මේ වගේ කියලා නැත්නම් මගේ ශරීරය මේ වගේ කියලා දැනගෙන තියෙන්නේ කොහොමද? වණින් හිතලා බලන්න අපි ආයතනකින් නිවේද දැනගත්තා. ආයතනකින් දැනගත්තා නම් ඒ ඇත්ත තත්ත්වෙද දැනගෙන තියෙන්නේ යථාභූත ස්වභාවයද දැනගෙන තියෙන්නේ පෙනෙන ස්වභාවයයි පවතින ස්වභාවය නැත්නම් යථාභූත ස්වභාවය කියන්නේ දෙකක් නේද? පෙනෙන ස්වභාවය කියන්නේ අපේ ආයතන වලින් අපට පෙන්වුම් කරන ස්වභාවය. යථාභූත ස්වභාවය නෙමෙයි. එතකොට මේ පෙන්වුම් කරන ස්වභාවය කියන්නේ අර බල්ලා වුණ ලෝකේ වගේ. ආයතන වල මුලාවෙන් පාවිච්චි කිරීමක්. ඒ ඔහොමම දාන්න මේ ආයතන භාවනාව නිකන් ඔය බල්ලට විතරක් දදා ඉඳලා හරියන්නේ නැහැ. තමන්ටම දාගන්න ඕනේ. ඇහින් දකින දේවල්, කනින් අහන දේවල් ඔයින් තමයි අපි ලෝකේ හදාගෙන තියෙන්නේ. ලෝකේ කියුවහම ලෝක දෙකක් හදාගෙන එකක් නෙමෙයි. මොනවාද ලෝක දෙක? තමන්ගේ අභ්‍යන්තර ලෝකෙයි බාහිර ලෝකෙයි. මට ආයිති ලෝකෙයි මගෙන් බාහිර ලෝකෙයි. ඔය ලෝක දෙකම ගැන හොයන්න. ඔය ඉතින් තමන්ගේ ලෝකේ අයින් කරන්න අමාරුයි. ඒ හින්දා අපි ඉස්සෙල්ලා බාහිර ලෝකේ අයින් කරගෙන ඉන්නවා. නේද? බාහිරේවනේ අයින් කරන්න ලේසි. දැන් දන් දෙන්න ලේසි තමන්ගේ ශරීරයේ කොටස්ද තමන් අයිති කරගත්තු බාහිර දේවල්ද? බාහිර. වකුගඩුවක් එහෙම දෙන්න කිව්වොත් දෙයිද? ගන්නව නම් දෙනවා කියලා කියයි අර බොරුවට. ඈ? සමහර අය දෙන්න. දැන් තමන් ඉතින් ධාන ගොඩාක් දෙනවා. අපි දාන දෙන්න පටන් ගන්න ඉතින් Tamanට ඕන නැති දේවල් වලින් තමයි ඉස්සෙල්ලා දාන දෙන්නේ කියන්නේ. ඒ Taman ආහ කරන ඒ ටික ඉතුරු කරගෙන ඉතුරු ටික තමයි දන් දෙන්නේ. කමක් නැහැ ඉතින් එහෙම තමයි මේ ලෝකේ යන සත්‍යය. ඒවයි ඒකයි ඒවා. පුරුදු කරන්න ඕන දේවල් කියන්නේ ඒවා ගැඹුරු දැක්මක් එනකන් හරියට දන් දෙන්න බෑ. බෝධිසත්වයන් වහන්සේටත් ඒක අමාරු වුණා. දානේ උපරිමයට ගිය මොන ජීවිතේද? වෙස්සන්සෝ. හා? එතෙන්දි දරුවෝ දෙන්න ගිහිල්ලා දෙන්න බැරි වුණා නේ. අම්මා එනකන් ඉන්න කියන්න ඕන. ඒකට ගිජගෝණට තමයි ධර්මයේ කියා දෙන්න ඕනේ. බුදුබව ප්‍රාර්ථනා කරගෙන දන් දෙනවා නම් ඔහොම දන් දීලා පුළුවන්. මතක් කරලා දුන්නාම තමයි අර දන් දෙන්න පුළුවන්. ඈ? ඒ තරම් අමාරුයි දන් දෙනවා කියුවට. ඒක තමන් ආස කරන දේවල් දන් දෙන්න අමාරුයි. අල්ලගෙන තියෙන දේවල් දන් දෙන්න අමාරුයි. ඒ ලෝකෙට ඇති දෘෂ්ටියේ ඉද්දී ඔය ස්වභාවය තියෙනවා. ලෝකෝත්තර දැක්ම එනකන් ඔය ස්වභාවය තමයි ජීවත් වෙන්නේ. මොකද ලෝකෙට ඇති ඉන්නේ ලෝකේ යන ගමනේ නේ යන්නේ. ඒකට අත්හරින්න බෑ. ඉතින් අපි මේ සම්මාදිට්ඨිය ගැන කතා කළාට ලෝභකමෙන් අල්ලගත්තු ඒවා තියෙනකොට ඒකට සම්මාදිට්ඨිය දාන්න බෑ. ඔය ධර්මයේ වෙන පැත්තට දෙගුණා මේ ජීවත් වෙලා ඉන්නෝ. මේ ලෝකේ යන එක තමයි මුලට එන්නේ. ඉතින් ඒකයි මේක අර සම්මාදිට්ඨිය ඇති කරගෙන අරව පුරුදු කරන්න එන. අපේ කෙලෙස් බලවත් වුණාම එතෙන්ට සම්මාදිට්ඨිය දාන්න බෑ. මේක නේද වෙලා තියෙන්නේ. ඇලීම වැඩි තැනට ඔය සම්මාදිට්ඨිය හරියන්නේ නැහැ. දැන් හිතන්න එපා එහෙනම් අපි ගිහිල්ලා සම්මාදිට්ඨිය පැත්තක තියලා පාරමිතා පුරුමු කියලා. පාරමිතා සම්පූර්ණ වෙන්නේ නැහැ සම්මාදිට්ඨිය නැහැ. නේද? අපේ ඇලීම් බලවත් වෙනකොට ධර්මය හරියන්නේ නැහැ. කෙලෙස් බලව. එහෙනම් තමයි කෙලෙස් යටපත් වෙන වැඩපිළිවෙලකත් යෙදෙන්නේ. නේද? හරි. එකක් තේරුම් ගන්න.
ඒකේ
එක විදිහක් තමයි අසුභය බලන්න පුළුවන්. නේද? ඒක ටිකක් ගැඹුරු මට්ටමකින් කතා කළොත් නේ සාමාන්‍ය මට්ටම නම් බලන්න දෙයක් නෙවෙයි. දැන් ඇලීම හින්දානේ දන් දෙන්න බැරි. ඕක අසුබ දෙයක් නේ අසුබ දෙයක් නේ කියලා බලලා ටිකක් දෙන්න හිත හදාගන්න පුළුවන්. ඇලීම වැඩි වෙනකොට අන්තර්මයේ ඉතින් තමන්ගේ දරුවා දෙන්න වුණොත් ඕක අසුබ දෙයක් නේ අසුබ දෙයක් නේ කියලා එහෙම කඩා ගන්න පුළුවන්ද කියලා බෑ නේ. ඊට වඩා ලොකු ගැඹුරු දැක්මක් එන්න වෙනවා. අසුබෙන් අත්තරින්න පුළුවන් මට්ටමක් තියෙනවා. හරි. ඊට වඩා අපේ කෙලෙස් බලවත් වෙනකොට ඒකෙන් බෑ. අර වයින් පොඩ්ඩක් යටපත් කළාට අපේ කෙලෙස් බලවත්. අපේ අල්ලා ගැනීම බලවත්. එතකොට ඒකත් වෙන්න ඕන ප්‍රඥාවත් වෙන්න ඕන. ඇයි මේ මගේ කියලා අල්ලගත්තේ මෙහෙම? අල්ලා ගැනීමනේ දුක. අල්ලා ගැනීම තියනකම් දුක නේද? මේවට මොනවා හරි වුණොත් දුක අනිවාර්යයි නේද? මේ අල්ලගත්තු දේවල් වලට මොනවා හරි වුණොත් දුකමයි මේ අල්ලගෙන තියෙන්නේ කියන එක තේරුම් ගන්න ඕන. ඕක අත්හරින්න බැරි නම් දුක අත්හරින්න බෑ. ඔව් ඉතින් ලෝකේ අත්හරින්න බැයි නම් ලෝකෝත්තර වෙන්න බෑ. ලෝකේ යන්නයි ලෝකෝත්තර වෙන්නයි දෙකක් ඉතින් අමාරුයි. ඔක තමයි කියන්නේ. නේද? අපි එක පැත්තෙන් ලෝකේ අල්ල ගන්නවා අනිත් පැත්තෙන් ලෝකෝත්තර වෙන්න හදනවා. දෙක ප්‍රතිවිරුද්ධයි. ලෝකේ ජීවත් වෙන්නත් ඕන ලෝකේ තියෙන සැප ටික විඳින්නත් ඕන. අනිත් පැත්තෙන් ලෝකෝත්තර වෙන්නත් ඕන. ලෝකේ වාදකින්නත් ඕන. ඒවා ටිකක් නුවණින් බලන්න ඕන. මොකද ඔකට ලොකු දැක්මක් එන්න ඕන. ලෝකෝත්තර වෙනවා කියන එක ලේසි වැඩක් නෙමෙයි. මොකද අපි ඒ තරම් ලෝකේ අල්ලගෙන ඉන්නේ. කතාවට කිව්වට අනේ අපි නම් මම නම් මොකුත් අල්ලගෙන නැහැ කියලා තමයි කියන්නේ. බලන්න ඕන ඒ වුණාට අල්ලන් තියෙන දේව. ඔව්. ඒ හිත සනසව ගන්න කියන්නේ මට නම් මොනව වුණත් ගන්න මේ අනිත් අය තමයි මම. වංචනික ධර්ම තමයි. නේද? අපි අනිත් අයගේ පිට දාලා අපිව බේර ගන්න. මේ මට ඕනවට නෙමෙයි මේ අනිත් අය. අනිත් අය කියන්නේ කවුද? තමන් ගියයි නෙවෙයි. ගහන්නේ ඒගොල්ලන්ගේ පිටවීමට නෙවෙයි මේ. අනිත් අය කියන්නේ මේ අල්ලපු ගෙදර අයද? අපි මගේ.
සිතකම්
අවශ්‍යතාවය තියෙනවා. ඈ? සිතනකම් අවශ්‍යතාවය. ඔයි ලෝකෙට ආйти ලෝකේ යන්න ඕනකම අත්තරින්න බෑ. ඔක්කොම ටික තියෙනවා කන්නාව ඇලිව. ඉතින් මේ සම්මාදිට්ඨිය කියන්නේ ඕවයින් මහා ගැඹුරක්. මේ හිතන තරම් ලේසි දෙයක් නෙවෙයි. හැම එකටම මේක දාන්න පුළුවන් දෙයක් සම්මාදිට්ඨිය කියන එක. අපි දාන්න කැමති නෑ ඕවා. නේද? මේ දකින්න බැරිකම නෙමෙයි. ඒක යොදන්න කැමති නෑ. මොකද අපේ ඇලීම් බලවත්. ඒවට දාන්න කැමති නෑ. අපි අනුන්ගේ ඒවට තමයි සම්මාදිට්ඨිය දාන්නේ. තමන්ගේ දේවල් ටික පැත්තකින් තියාගෙන වාගේ දානේ දෙන්නේ අපි එච්චර එච්චර වුණ නැති ටික දන් දෙන්න පුළුවන්. අපි කොටසක් තියාගෙන තියෙන අතාරින්න බැරි කොටස්. ඒ ටික තියෙනකන් දුක නැති කරන්නත් බැ. මේ
මරුණට පස්සේ අවයවදන්නේ.
මරුණට පස්සේ ඉතින් නම් කවන්නේ නේද? ඕන්න ඔහේ දන් දීලාද? ළමයින්ට කියන්න පුළුවන් මම මරුණහම ඔක්කොම ටික දන් දෙන්න. ඒ තිබුණත් කවන්නේ නැහැ. ඒක කියන්න ලේසි. අනේ මම මැරුණාට පස්සේ ඕඩ දෙයක් කරා. ඔක්කොම ටික දන් දීලා ගන්න. හැබැයි ඒක මට තමන් කරන දාණයක්ද ළමයි කරන දාණයක්ද?
ළමයි දාණය. ඒ වාට බලාපොරොත්තු වෙනවා ඒකෙන් පින මට
එනවා. ඔව්. ඒ දානේ කියන්නේ දැන් දැන් පුළුවන් තමන්ට හිතෙන් තමන්ව අත්හරින්න පුළුවන්කම තියෙන එක තමයි දාන. ඈ? ඔව් මොකද්ද ඒකක් තියෙනවා නේද? පුළුවන් කියුවට කොහෙන්ද ඇදලා තියෙනවා? එහෙන් පුළුවන් කියුවට ඒක තමයි අපේ අර කොහෙන්ද මේ සසරට ඇදලා බැඳලා තියෙන බැම්මක් තියෙනවා. ඒක තමයි මේ එන්නේ. ඕක තමයි අඳුර ගන්න අමාරු. මාර්යා තමයි ඉතින්. මාර්යා අපිව තමයි මාර්යා එන්න එන්න කියලා කිට්ටු කරගෙන තියාගෙන ඉන්නේ. අපි මාර්යා අඳුර ගන්නවා. මොකද මාර්යා අඳුර ගත්තොත් මාර්යා පැනලා දුන්නා. අපි කැමති නෑ අඳුර ගන්න. මොකද අපේ ඇලියන් බලවත් ඒ අනිත්‍ය මෙනෙහි කරන්නේ හිත සංසෝ ගන්න. ඔය දැක්ම ගන්න නෙවෙයි. අන්න අතනයි වෙනස තියෙන්නේ. ධර්ම මාර්ගයෙන් අපි නිකන් ආපි භාවනා කරනවා කියලා පෙන්වන්න අනිත්‍ය බලනවා. එනකට මේ දැක්ම එන්නද මේක කරන්නේ කියන එක ගැඹුරින් බලනවා. එන්න ඕන මොකද්ද කියන එක තේරුම් ගන්න. එදාට හරි භාවනාවට වැඩි. නැත්නම් කරන්නේ ඒ ටිකක් හිත සංසෝ ගන්න නෙමෙයි. මේ පැත්තක් තියෙන්න ඕන පොට්ටක් කර අනිත් පැත්තත් කරනවා කියලා හිත සංසෝ ගන්න ඕනේ අපි භාවනා
කරනවා.
ඔය දැන් අනිත් අය ගැන කතා කරලා වැඩක් නැහැ. තමන්ගේ දුක නැති වෙන්නේ නැහැ නේ අනිත් අය ගැන කතා කරන්නේ. හිතෙන් දැක්මක් තුලින් තමයි මේවා අතාරින්න පුළුවන්. ඒ දැක්ම ඉබේම එන්නේ නැහැ. අනිත් ටික අල්ලගෙන හිතෙන් විතරක් දැක දැක හිතියට එන්නේ නැහැ. ඒක ප්‍රායෝගික වෙන්නත් වෙනවා නේද? ඔය කොච්චර අසුබ කිව්වත් මේක අල්ලගෙන නේද? දුබය දුබයි කියනවා. ඒකයි දැන් අසුබයට එහා ගිය දැක්මක් ගන්න උත්සාහ කරනවා. මේක තමයි මේ සම්මාදිට්ඨියත් එක්කත් මේක බලන්නේ. සම්මාදිට්ඨිය බලන්න හිතට නිදහසක් නැහැ. ඒක කෙලස් ටික නෙමෙයි. ඒකයි අර නීවරණ යහපත් කරගෙනම මේක බල බලා හිටියොත් ටිකක් දැකීමේ හැකියාව තියෙනවා. අපේ නීවරණ තමයි ඔය ඇදලා තියන්නේ. නේ? බැඳලා තියන්නේ නීවරණ තියෙනවා. ඒ නීවරණ එක එක මට්ටමින් තියෙනවා තමයි සියුම් විදිහටත් තියෙනවා. කෙලස්. ඒ සියුම් මේවා අඳුරගන්න අමාරුයි. ලොකු නුවණකින් කල්පනාවෙන් ධර්මයට අනුව බැලුවොත් විතරයි ඒ සියුම් මට්ටම තේරෙන්නේ. අපි නැත්තම් අර හිතරවට්ට ගන්නවා විතරයි. ඒකට තමයි ඒ වංචනික කරන්නේ. හ්ම්. තමාමයි රැවටෙන්නේ. වෙන කවුරුත් නෙමෙයි. මම දැන් හොඳට විදර්ශනය කරලා මම මාර්ගඵල ලබලා ඉන්නේ කියලා ඉතින් මේ අනුංග නෙමෙයි ඒ රවටන. තමයි. මේක තමන් තුලට දැම්මහම පේනවා. මේ නුඹනි දාන්නවා. ඇයි හිත රවට්ටලා පෙන්නහනේ නෑ නෑ දැන් ඔය කෙලෙස් නෑ කියලා රවට්ටලා නෙවෙන්න. අර වගේ දැනෙන මට්ටමකින් ප්‍රශ්න කරනකොට පේනවා. නේද? කියන්නේ නම් මම දැන් මැරෙන්න ලෑස්ති ඕන විදාවක් කරේ. මට මේව දාලා යන්න පුළුවන් කියලා. කොච්චර පුළුවන්ද කියලා තමන්ගේ හිත ඇතුලෙන්ම තමයි පෙන්නන්නේ. රෝම මේවා වෙනකොට අර මෙයා නැති වෙනකොට තමන්ගේ හිත ඇතුලෙන්ම පෙන්නනවා තමන්ව කොච්චර දුකටපත් කරනවද කියලා. කිය කියා හිටිය. නේද? ධර්මයට අනුව නම් ඉතින් දුකක් එන්න බෑ. ඔය මනසෙන් හදාගත්තු හීන ලෝකෙ. ඕවා නැති වුණාට මොකද? එනට අපි හීන ලෝකේ හැබෑ ලෝකේ කරගෙන ඉන්නේ. හැබෑ ලෝකේ ඉන්නකම් දුක් විඳින්න වෙනවා. හරි? හොඳයි මම හිතනවා ඔය ඇති කියලා. ඔච්චර කතා කළත් ඔච්චර තමයි. කය කියන්නේ තව රූපයක් නේද? කය තියෙනවා කියලා දැනගත්තේ කොහොමද කියලා හොයන්න ආයතනට. අපි ඇහෙන් දකින ඒවා බෙදා ගන්නවා මට අයිති රූපයි මගේ බාහිර රූපයි. අඤ්ඤත් රූපයි කියලා. කන නිසා ඇහෙන ශබ්ද ටික වෙන් කරනවා මේවා බාහිර ශබ්ද මේවා අභ්‍යන්තර ශබ්ද. අභ්‍යන්තර කියලා දාගන්න ඔක්කොම මම. ශරීරයට අයිති කියලා ඔය ආයතන හයම මොනවා හරි හිතා ගන්නා නම් ඒවා මට අයිති රූප මගේ රූප මම. ඒ කියන්නේ අපි දැන් මම කියලා දාන එක ඒක වෙන අවබෝධයක් ගන්න තමයි ඒ කියන්නේ. දැන් එහෙන් කවදාවත් පුළුවන්ද ඇහැ ඇතුලේ රූප දකින්න? දැන් බාහිර දෙයක්මනේ ඇහැ නිසා දැනගන්න. මේ බාහිරේ ඉන්නේ මම කියලා කියනවද අපිට? එහෙන් දැනගන්න රූප ඔක්කොම බාහිරයි නේද? තමන්ගේ අත තියනවා කියලා දැනගන්නේ කොහොමද? එතකොට අත තියෙන්නේ තමන් තුළද එළියද? එළියේ තියෙන අතකට මම දෙන්නේ පුළුවන්. කය දේරන් බාහිර. හරියට නුවණින් දැක්කොත් ආයතනයට බාහිරයි. ඔය පොත්වල තියෙන එක හරියන්නේ නැහැ. දැන් ධර්මයේ දකින්න ඕනේ නුවණින්. ඒ සමචිත්ත පරියාය සූත්‍රයේ කියනවා ඒක මේ ඇහෙන් දකින්නේම අභ්‍යන්තරයි බාහිරයි කියලා දෙකොටසක් බෙදෙනවා. ඒ මෝඩගමට කරන දෙයක්.
සියල්ලම බාහිරයි.
සියල්ලම බාහිරයි කියලා දැක්කනම් මේ එළියේ තියෙන දෙයකට මම කියන්නේ නෑ නේද? නෑ අපි අභ්‍යන්තර කියලා කොටසක් වෙන් කරගන්න හින්දා තමයි අපිට මම කියලා ශරීරයක් දාගන්න. ආයතනින් අත්දකින්නෙම මිරිඟුණා සංඥා ගොඩක් නම් ඒක ඇත්ත වෙන්න බෑ. ඇත්ත කරගත්තු හින්දා තමයි ඉතින් මේ
ආයතන පුරාම ඉන්නේ සේරුවා. අර
ඔව් බුදු කාර්ය වුණාද කියලා අපි සමහර බොරු පිළිගන්නවා. ඒක වේලාද නැහැ. කියන්නේ බුරු කාර්යය තමයි ඒ වලට ඇත්ත ටිකකුත් තියනවා කියලා තමයි හිතන්නේ. ඕ දැන් ඕකේ. අවසානයේ කියන අවබෝධයක් තිබුණාට කමන්නේ. එමෙකට දැන් අපි රවට්ටන දැන් ටික හොයාගන්න. මුලා කරන්නේ. ඒවට දාන ධර්මයේ දදා බලන්න. එක දිගට කෙවුවට ඒ මොහොතේ හැදෙන හිතට තමයි අරමුණ වෙන්නේ. ඒ හිත නිරුද්ධ වෙලා තව හිතකට තමයි ආයේ ආරම්භ වෙන්නේ.
ඒක දන්නවා. හැබැයි මේ වේදනාව දිහා බලන්නේ මේක ආහාරි මේක දුරට තියෙනවා කියන
එක. ඒක
සකස් වෙලා නිරුද්ධ වෙන බව
පේන්නේ. එක දිගට තියෙනවා කියලා තමයි
හිතෙන්නේ.
ඒ තියෙනවා කියන හැඟීම එනකොට තමයි ඔක මට දැනෙනවා. මගේ ශරීරයට අයිති කියලා දන්නවා. ඒතර මුලාවත් උදව් වෙනවා ඒක මට අයිති කරනවා. ඔව් ඇති වෙන නිරුද්ධ වෙන ස්වභාවය පේන්නේ. පටිච්ච සමුප්පන්න බව පේන්නේ. වේදනාවේ පස්සනාවෙන් ඒක. ඒ ස්වභාවය පේන මට්ටමකට එනවනම් කරන වැඩේ හරි. මේ මට අයිති වේදනාවක් කියලා ගන්න ඒ මට්ටමේ නිදෙන දැක්මකට එනවනම් ඒ කරන භාවනාව සාර්ථකයි. එහෙම නැත්නම් ඒක අඩුවක් තියෙනවා. කොච්චර භාවනා කළත් ඉන්නේ කරන දෘෂ්ටියම නම් ඒ කරපු දේ අඩුවක් තියනවා කියන එක තමයි තේරුම් ගන්න. දෘෂ්ටි ටික කැඩෙනවා කියලා තමයි තේරෙනවා නම් ඒ ඉදී දෙක යදේ. ඒකයි මේ පෙන්නලා දෙන්නේ මොන විදිහේ භාවනා කර කර හිටියත් මේ කැඩෙන්නේ මේ දෘෂ්ටිද කියන එක නුවණින් දකින්න. ඒ බලවත්ව තියෙන කෙලස් ටික කැඩෙනවා. ලෝකෝත්තර පැත්තටද මේ යන්නේ කියන එක නුවණින් බලන්න. හ්ම්. වේගේ ප්‍රශ්නයක් නැහැ ඉතින් ඔබ ඇත්ත දකින්න පුළුවන්. කොච්චර වේගෙන් කවුරු හරි ඇවිල්ලා බොරු කියා හිටියත් ඔය බොරුකාරයෙක් කියලා දැනගත්තට පස්සේ අපි රැවටෙන්න. වේගෙ නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. හැවතෙනක. බාරයි. වේගෙන් වෙනවා තමයි. කොච්චර වේගෙන් වුණත් ඇත්ත දකින්න කෙනාට වේගේ ප්‍රශ්නයක් නැහැ. දැන් අපේ තියෙන සමහර දේවල් ඇත්ත කියලා හිතන ගතියක්. ඔය බුරු කියලා කිව්වට සමහර වෙලාවට නෑ ඕක ඇත්ත වෙන්නේ නැති කියලා. අන්න ඒක තමයි ටික ටික කඩාගෙන. මෙයා කිව්වා නම් ඔක්කොම බොරු කියන මට්ටම තේරුම් ගන්නවා. ඇහැ කිව්වා නම් විඥානය කිව්වා නම් මායාවක්ම තමයි. කියන මට්ටම හොඳට හිතට වත් ගන්නවා. ඒකට ඔය හය දෙනා කියපු දේවල් වලින් අපි දැනගත්තු සේරම මායාව. අවිද්‍යාව ලාව හේතු කරගෙන තියෙනවා. ඒවා ඉක්මවා යන දැක්ම ඇති කරගන්නම වෙනවා. ආයතන ඉක්මවා යන දැක්ම ඇති කරගන්නම වෙනවා. ඒක මේ ශරීරය කියන එකත් ආයතන වලින්ම හදාගත්තු දෙයක් මිසක් වෙන දෙයක් නෙවෙයි. විත්තේ දිට්ඨමත් පන් වෙන්නේ නැතුව රූප හදාගත්තු හින්දා තමයි. ලෝකයේ දෙන්නෙත් එහෙමයි. ශරීරය කියන්නේ ලෝකෙට අයිති දෙයක්. ඒකට ලෝක සමුදයයි නිරෝධයයි දැකලා නැහැ. ඒ හදාගත්තු එකකට තමයි මේ මම මගේ කියලා අල්ලගෙන. ඔය ධර්මතාව හැම තැනටම ගැලපෙනවා. ඉතින් අපි දාන්න කැමති නැහැ. මොකද අපේ කෙලෙස් පුරුදු බලවත්. ආයෙ ඉතින් මෙනෙහි කර කර බලන්න. එතකොට ටික ටිකවත් ඒක කැඩේ. හරි, මේ කාලය තුල දැන් අපි කුසල් සම්භාරයක් රැස් කරගත්තා. ඒවා මහානිසංස කුසල්, ඒ කියන්නේ යම් කිසි දවසක නියම අවබෝධ කරන කම්ම විපාක දෙන්න පුළුවන් ශක්තියක් තියෙන කුසල් සම්භාරයක් රැස් කරගත්තා. සතුටු වෙන්න පුළුවන්. එතකොට සීල සමාධි ප්‍රඥා වැඩුණා. ඉතින් රැස් කරගත්ත මොහොතක අපට පුළුවන් පින් අනුමෝදන් කරන්න. පින් කැමති දෙවි දේවතාන් වහන්සේලා ඉන්නවා නම් මේ පින් අනුමෝදන් වෙත්තා, සතුටටපත් වෙත්තා, දිවයිසුරු වැඩි දියුණු කරගනිත්වා, උතුම් ධර්ම අවබෝධයේ පිණිසම හේතු වාසනා වේවා. මේම සතුටටපත් වෙන මේ දෙවි දේවතාන් වහන්සේලා අපවත් අපේ පවුල්වල සැමවත් ආරක්ෂා කරන සේක්වා. යම් කිසි දුකක් කරදරයක් බාධකයක් අපල උපද්‍රවයක් සතුරු උපද්‍රවයක් වෙන්න තියෙනවා නම් ඒ සමගින්ම අපව ආරක්ෂා කරන සීක්වා. ආකාශත්තාච බුම්මට්ටා දේවානාග මහිද්දීකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාශත්තාච බුම්මට්ටා දේවානාග මහිද්දීකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාශත්තාච බුම්මට්ටා දේවානාග මහිද්දීකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මම්පරන්ති. මලගිය කෙනෙක් පින් බලාපොරොත්තු ඉන්නා නම් මේ පින් අනුමෝදන් වෙලා සතුටටපත් වෙලා අහත තැනක උත්පත්තියක් ලැබලා උතුම් ධර්ම අවබෝධය ලබා ගන්නම මේ පින් හේතු වාසනා වේවා. ඉදම්මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතේයෝ. ඉදම්මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතේයෝ. ඉදම්මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතේයෝ. මේ රැස් කරගත්තු පින් වල බලෙන් අපිට පුළුවන් ප්‍රාර්ථනා කරන්න. විනා ප්‍රතිම කම්මේන යම් කිසි දවසක නිවන් අවබෝධ වෙන කම්මයාව නිබ්බාන ප්‍රත්‍ය මේ ධර්ම මාර්ගයෙන් ඉවත ප්‍රදින බාලයන් ඇසුරු කරන්න ලැබෙන්නේ එපා. නාමේ බාල සමාදම. ඒ වගේම ධර්ම මාර්ගයේ පෙන්වලා දෙන කල්යාණ මිත්‍රයන් ඇසුරු කරන්න ලැබෙන්නම මේ තින්න හේතු වාසනා වේවා. සතන් සමාගමෝති. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝතු යාව නිබ්බාන ප්‍රත්‍ය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝතු යාව නිබ්බාන පත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝතු යාව නිබ්බාන පත්තිය. අපි අවිද්‍යාවෙන් කරන සංකාර සේම සබ්බේ සංකාර අප දුකටපත් කරන මේවා නිට්ටයයි. ඒ බව ඇත්ත ඇති හැටි තේරුම් ගන්න යදා පඤ්ඤාය පස්සති. එතකොට ඔය ඇති කරගත් දුක කල්පේක අතරිනාතෙන් ඉඳති දුක්ඛේ. මේ තමයි සුද්ධියට මාර්ගය, මේ සමබෝ විසුද්ධිය. මේ හිතට ආරමුණු කරන ධර්මතා සබ්බේ ධම්ම. නැහැ සත්‍යය කියලා බෙරයක් අරමුණු කරේ මේ ධම්ම. සබ්බේ ධම්ම. ඒවයි කිසිම ආත්ම ස්වභාවයක් නැහැ. දැන් මම ඉන්නවා කියන ස්වභාවයෙන් අපිට දෙන්නේ. බාහිරේ මේක තියෙනවා, මෙතන මම ඉන්නවා. එහෙම ගන්න ස්වභාවයක් නැහැ. මේක හිතේමම වූ සංස්කාරයක් විතරයි. ඒ ධම්මා සබ්බේ ධම්මා අනාත්තාති. මේවයි ආත්ම ස්වභාවයක් නැහැ කියන එක ඇත්ත ඇතියට ඒක තේරුම් ගන්න යදා පඤ්ඤාය පස්සති. ඒක තමයි දුක අතරින් යතන දිද්දති දුක්ඛේ. ඒ සමග්ගෝ සිද්ධිය. සබ්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති. අතන දිද්දති දුක්ඛේ. ඒ සමග්ගෝ සිද්ධිය. සබ්බේ සංඛාරා දුක්ඛාති යදා පඤ්ඤාය පස්සති. අතනි බින්දති දුක්ඛේ. සමග්ගෝ විසුද්ධිය. සබ්බේ ධම්මා අනාත්තාති යදා පඤ්ඤාය පස්සති. අතනි බින්දති දුක්ඛේ. සමග්ගෝ විසුද්ධිය. ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා මමං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා මමං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා මමං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. සාදු සාදු සාදු.